පිඩක් ගිලිහී නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ. නිත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ. දේශයේ මුර දේවතා එලිරෑ පුරා දැල් වීතියේ.
ඊයේ 18 වෙනිදා මැයි මාසේ 18 වෙනිදා වෙද්දී ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට සුවිශේෂී මතකයක් නැවත වතාවත් අලුත් කරගන්නට යාවත්කාලීන කරගන්නට පුළුවන්කම ලැබෙනවා. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳි ජාතියක් විදිහට අපිට යුද්ධයේ කුරිරු බව, බියකරු බව, අමානුෂීයත්වය, ජන ජීවිතයට සිදු කරපු බලපෑම මේ පිළිබඳව අමුතුවෙන් විග්‍රහයක් අනවශ්‍යයි. අපි හැමෝම මේ අත්දැකීම් විඳලා තමයි මේ වගේ වෙනත් බොහෝ රටවල් වලට සංක්‍රමණය වෙලා සිටින්නේ. ඇතැම් වෙලාවට යුද්ධයේ ප්‍රතිඵල විදිහට, ඇතැම් වෙලාවට සංක්‍රමණිකයන් විදිහට සාමාන්‍ය පරිදි අපි පැමිණියාට අපි අපේ මාතෘභූමියේ සිදුවෙන දෑ පිළිබඳව නිරන්තරයෙන් කල්පනාවෙන් සිටින ජාතියක්. මැයි මාසේ 18 වෙනිදා වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිල වශයෙන් නිමාවට පත්වුණු දිනේ විදිහට අපි සලකනවා. ඉතින් ඒ නිසා අපේ පොදු වගකීමක් තියෙනවා. සෑම වසරකම මේ යුද්ධයට අතිමහත් දායකත්වයක් ලබා දුන්න පුද්ගලයන් පිළිබඳව නැවත වතාවක් මතක් කරන්නට, ඔවුන් පිළිබඳව අනුස්මරණේ හියදෙන්න. ඒ නිසා මම අද දවසේදී කල්පනා කළා SBS සිංහල ගුවන්විදුලියෙන් ඒ කාලේ මේ යුද ප්‍රවෘත්ති සහ යුදමය සිදුවීම් සියල්ල වාර්තා කරපු මධ්‍යස්ථානය වුණේ ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය. ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ එවක අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරපු ලක්ෂ්මන් හුළුගල්ල මහතාට කතා බහ කරන්න. මොකද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් තමයි යුද්ධය පිළිබඳ සියලු තොරතුරු දේශීයවත් විදේශීයවත් සංසරණය වුණේ. ඉතින් ඒ නිසා ඔහු සතුව සුවිසල් අත්දැකීම් රාශියක් තියෙන ඔහු යුහුසුළු වේ කාලයේදී අපිත් මතක අපිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය නියලී සිටින කාලයේදී පැය 24 පුරාම ඕනෑම අවස්ථාවක කතා බහ කරමින් අපි තොරතුරු දැනගත්තා. ඒ සඳහා ඔහු කැප වී සිටියා. ඔස්ට්‍රේලියාවේ සිටින ඔබටත් ඔහු අමුතු පුද්ගලයෙක් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරි සූර්යා විදිහට ඔහු මේ මෑතක් වෙනකම්ම කටයුතු කළා. ඉතින් ඒ නිසා ලක්ෂ්මන් හුළුගල්ල මහතාට මා දැන් ආරාධනා කරනවා මේ යුද්ධයේ අවසාන කාලවකවානුවේදී මතකයේ නැවත වතාවක් අවදි කරන්න. ආයිබෝන් ලක්ෂ්මන් හුළුගල්ල මං ඇත්තටම කැමතියි දැන් මේ යුද්ධයේ අවසන් සටන පිළිබඳව කතා බහ කරන්න කලින් දැන් ඔබ එකල ක්‍රියාකාරීව කටයුතු කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ මං නැවතවතාවක් අපේ ජනතාවගේ මතකය අවදි කරන්න කැමතියි. මේ ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය වගේ එකක් බිහි වුණේ කුමන වගේ අවශ්‍යතාවයක් මතද කියලා ඒ කාලේදී?
ඔව්, දශක 3ක් පැවති මේ ත්‍රස්තවාදී යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නෙමෙයි වෙන තත්ත්වෙට, ජනතාවට දුහුරු දෙයක් නෙමෙයි වෙන තත්ත්වෙට පත් වෙලා තිබ්බා. මේ කාලය ඇතුළත අපි ගත්තාම 2005 වෙනකොට අහිඳ රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති පදවියට පත් වෙනතුරු මේ යුද්ධය පැවතුණා. මේ කාලවකවානුව තුළදී යුදමය වශයෙන් අපට ජයග්‍රහණය, පරාජය, අපි ලැබපු අත්දැකීම් ගොඩක් තිබ්බා. වෙලා තිබ්බේ එකම දෙයක් තමයි අපි යුදමය ජයග්‍රහණය ලැබුවත් අපි දේශීය සහ විදේශීය වශයෙන් අපට තොරතුරු ලබා දෙන ස්ථානයක් තිබ්බේ නැහැ. ඉතින් අතිගරු ජනාධිපතිතුමත් එකකට හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් මේ පිළිබඳ කතා කළා. අපට ඕනේ වුණා රජයේ ප්‍රවෘත්තිය ඇත්තක් හැටියට දේශීය සහ විදේශීයව දෙන්න. ඉතින් මම හිතනවා ඔබත් ඒ කාලේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. අපි ඉතාමත්ම නිවැරදි, ඒ වගේම විශ්වාසනීය අන්දමට මේක රජයේ ආයතනයක් වුණත් රජය රැකීමට නොවෙයි විශ්වාසනීය ප්‍රවෘත්ති පළ කරන ආයතනයක් බවට පත් කරා. ඉතින් මං හිතන්නේ ඒක තමයි රජයට ඕන වෙලා තිබ්බේ. ඒ ඕනෑකම ඇති කරන්න තමයි අලුතෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කරේ. එහි මුල ඉඳලාගට හිටපු එකම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට මං හිතනවා අපට දුන්න වගකීම ඉෂ්ට කරා කියලා.
හොඳයි, අපි ඇත්තටම මේ ඒ කාලේ මට මතකයි මාධ්‍යයේ නියුතු බොහෝ දෙනෙක් විවිධ මාධ්‍ය භාවිත කළා මේ යුදමය තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගන්න. ඇත්තටම ශ්‍රී ලංකාවේ සිටිමින් පවා ඇතැම් වෙලාවට දමිළ වෙබ් අඩවි පාවිච්චි කළා, ඇතැම් වෙලාවට ඉංග්‍රීසි වෙබ් අඩවි පාවිච්චි කළා, ඇතැම් වෙලාවට වෙනත් රටවල මහකොමසාරිස් කාර්යාල විසින් පවත්වාගෙන ගිය වෙබ් අඩවි පාවිච්චි කළා. මේ වගේ නොයෙකුත් වෙනත් මූලාශ්‍ර පාවිච්චි කරමින් තමයි ඒ කාලේ තොරතුරු දැනගත්තේ යුද්ධය පිළිබඳව ලංකාවේ සිටිමින් පවා. නමුත් ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයේ පිහිටුව අයන් පසුව ලෙහෙසියෙන් පහසුවෙන් මේ කර්තව්‍යය කරන්නට හැකියාවක් ලැබුණා. ශ්‍රී ලංකාවේ තිබුණු සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලටත් ඒ වගේම විදේශීය ජනතාවටත් එහි ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව ලැබුණා. දැන් මම කැමති මතකයේ අරගෙන යන්නට ලක්ෂ්මන් හුළුගල්ල මහතා 2009 අවසන් සටන පැවති කාල වකවානුවට අවසන් දින කීපය තුළ සිදුවන සුවිශේෂී සිදුවීම් කීපයක මතකයේ ඔබට පුළුවන් අවදි කරන්න.
ඔව්, 2006 ජූලි මාසයේ මාවිල්ලාරු සොරව්ව වසා දැමපු අවස්ථාවේ ඉඳලා 2009 මැයි මාසේ 18 වෙනිදා වයිකාලේදී ප්‍රභාකරන් ඝාතනයේ වෙන තැනට එනකල් මේක දිගින් දිගටම ඇදිලා ගියා. අවසාන දින කීපය ගැන කතා කරනවා නම් දිලොක්ෂි, අපට වැදගත්ම වෙන්නේ ප්‍රභාකරන් පරාජය දැක්කම, ඒ කියන්නේ ප්‍රභාකරන්ට ලොකු විශ්වාසයක් තිබ්බා මේක ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාණ්ඩුවට බෑ කියලා. නමුත් මේ ජයග්‍රහණය වෙනුනහම ඔහු කරේ අහිංසක සිවිල් ජනතාව ලක්ෂ 3ක් වගේ මිනිස් පලියක් හැටියට තියාගෙන හැංගුනේ එක. ඉතින් මේක රජයට විශාල අභියෝගයක් වුණා. මොකද අහිංසක ජනතාවට කිසිම කරදරයක් නොකර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගනිමින් මේ ත්‍රස්තවාදය පරාජය කිරීම තමයි ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ හමුදාවට දීලා තිබ්බ විධිවිධාන තිබ්බේ. ඒ අවසාන දින කීපය තුළ අපි විදමේ ජයග්‍රහණයක් කරනවට වඩා මානසික මෙහෙයුමකින් ඒ මිනිස් ජීවිත බේරා ගැනීම කියන දෙකක් මම හිතන්නේ ලෝකේ පළවෙනි වරට යුද නාවික සහ ගුවන් හමුදාව විසින් ත්‍රස්තවාදය පරාජය කරන අතර අපේ රටේ මිනිස් කොටසක් වන දෙමළ ජාතිකයන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකට අවශ්‍ය පහසුකම් සහ ලබා දීලා ඒ අයගේ ජීවිත බේරා ගැනීම තමයි අවසාන දින කීපය මං හිතන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය ලබා ගත්ත ජයග්‍රහණය.
ඔව්, දැන් මේ යුද්ධය අවසන් වුණු බවට වන නිල නිවේදනය සිදු කිරීමත් එක්තරා අභියෝගයක් බවට පත් වුණා ඒ කාලේ. මට මතකයි මේ විදේශීය ජීවත් වුණු ශ්‍රී ලාංකීය ප්‍රජාව බොහෝ සෙයින් උනන්දුන. ඇත්තටම දැන් මොකද වෙන්නේ, මේ අවස්ථාවේදී මොකද වෙන්නේ, හෙට මොකද වෙන්නේ, හෙට ඔන්න යුද්ධය ඉවර වෙන්න යනවා කියලා ආරංචි වෙනවා. මේ වගේ විශාල කුතුහලයකින් පසු වුණු කාලවකවානුවක් 2009 මැයි මාසේ මුල වකවානුව කියලා කියන්නේ. දැන් යුද්ධය අවසන් වුණු බවට නිල නිවේදනය සිදු කරන්න සිදුනේ එල්ටීටී නායක ප්‍රභාකරන්ගේ මරණය නිශ්චිත විදිහට සනාථ කරගන්නට හැකියාවක් ලැබීමෙන් පස්සේ. ඒ අවස්ථාව රටේ මහජනතාවට, ඒ වගේම විදේශීය ජනප්‍රජාවට ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයෙන් තමයි ප්‍රකාශ වීම සිදු වුණේ. ඒ අවස්ථාව පිළිබඳව ඔබට මතක් කරන්න පුළුවන්ද? කොහොමද ඒක සිද්ධ වුණේ?
ඔව්, ඒක ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක්. අපි අවසාන දින පහ වගේ කාලය තුලදී ජයග්‍රාහී ලකුණු පහළ වෙලා මේ යුද්ධය අවසන් කරන්න පුළුවන් තත්ත්වයකට ආවා. මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා ඉතාමත්ම ඥානාන්විතව ක්‍රියා කරලා අර මිනිස් පලිහ බේරගත් අවස්ථාව අපි විදේශීය ධානාපතිවරුන්ට, ඒ වගේම විදේශීය ජනමාධ්‍ය ආයතනවලට සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනවලට ලයිව්, ඒ කියන්නේ සජීවීව පෙන්වන්න පුළුවන් තත්ත්වයකට අපි අරන් ගියා. ඒ අයට අපි පෙන්වුවා කොයි විදිහටද මේක කරගෙන යන්නේ කියලා. ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා ජාතිකයන්ගේ තිබ්බ සිංහල දෙමළ මුස්ලිම් කියන හැම කෙනෙක්ගේම තිබ්බ ප්‍රභාකරන් මේ සටනින් පරාජය කළ යුතුයි කියන බලාපොරොත්තුව. මේ බලාපොරොත්තු ඉෂ්ට වෙනකල් තමයි හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් හිටියේ. මොකද ඒකට හේතුවක් තිබ්බ දිලුක්ෂි, අවියක් නැති අහිංසක ජනතාව සිය දහස් ගණන් ඝාතනය කරලා ඔහු මිනිමරුවෙක් බවට පත් වෙලා තිබ්බා. සිංහල දෙමළ මුස්ලිම් වර්ග තුනම මේ අහිංසක ජනතාව, මහා සංඝයා වහන්සේ, එතකොට වෙනත් පූජකවරුන්, මේ වගේ හැම කෙනෙක්ම ඝාතනය කරපු ඝාතකයෙක් හැටියට මිසක් ඔහු නායකයෙක් නෙමෙයි, ඝාතකයෙක් හැටියට හිටපු ප්‍රභාකරන්ගේ මරණය බලාපොරොත්තුවෙන් මුළු රටම ඉන්න අවස්ථාවක තමයි අපට පුළුවන් වුණේ යුද හමුදාව මේ ඝාතකයව ඝාතනය වුණ අවස්ථාව පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන්න. ඉතින් ඒ පිළිබඳ හරිම විස්තර තෝරාගෙන හමුදාවේ නිලධාරී මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාට දැන්වීම පස්සේ ඒ නිල නිවේදනය අපි හැම වෙලාවෙම දිලොක්ෂී නිල නිවේදනයක් නිකුත් කරේ හැම දෙයක් ස්ථීර වශයෙන් ස්ථීර වුණාට පස්සේ. ඒ වගේ අපි බලාපොරොත්තු වුණ විදිහට අපට පුළුවන් වුණා ත්‍රස්තවාදය අවසන් වුණා, සාමාන්‍ය ජනතාවගේ ජීවිත බේරගත්තා. ඒ වගේම දශක 3කට වැඩි කාලයක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව ඝාතනය කරපු ඒ ඝාතකයව ඝාතනය වුණා කියන නිවේදනය නිකුත් කරන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට අවස්ථාව මට ලැබුණා. ඒ ගැනම ආඩම්බර වෙනවා.
හුළුකැල්ල මහතා, එතකොට ප්‍රභාකරන් කොහේ මිය ගිහිල්ලා හිටියා කියලාද වාර්තා වුණේ? අපි කැමති ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න.
ඇත්තටම අවසාන මොහොත වෙනකොට ප්‍රභාකරන් කොටු වෙලා හිටියේ වයිට් කාලෙට. ඒ ඒ අවස්ථාවේ හමුදාව දැනගෙන හිටියා ප්‍රභාකරන් ඒ ස්ථානයේ ඉන්නවා කියලා. නමුත් ඔවුන් ලුහු බැඳල් හබාකට ගිහිල්ලා ප්‍රභාකරන්ව ඝාතනය කරා නෙමෙයි, ඔහුගේ ඉතුරු වෙච්ච කණ්ඩායමත් එක්ක ඇති වෙච්ච යුදමය තත්ත්වයට ඔහු ඝාතනය වෙනවා. ප්‍රභාකරන් පුද්ගලයන් එල්ල කරගෙන ඝාතනය කරත් හමුදාව ඒ විදිහට ඝාතනය කරේ නැහැ. හමුදාවට ප්‍රහාර එල්ල කරනකොට ඒ ප්‍රතිප්‍රහාර වලින් තමයි ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වෙලා මේ යුද්ධය ඉවර වෙන්නේ.
ඔව්, දැන් ඒ කාලේදී අපිට හොඳට මතකයි මේ විශාල මානුෂීය මෙහෙයුමකුත් ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ මේ මානුෂීය මෙහෙයුම කියන එකත් ලෝකෙට හඳුන්ලා දුන්නේ මේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් කාලවකවානුවේදී සිදුවුණු මේ ක්‍රියාදාමය හේතුවෙන්. මේ මානුෂීය මෙහෙයුම පිළිබඳවත් විශාල කතාබහක් තියෙනවා. දැන් මේ වෙනකොට ඔය මේ මානව හිමිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් එල්ල කළ තියෙන ප්‍රධානම චෝදනාවක් තමයි ඔය මානුෂීය සටනේ පැවති කාලවකවානුවේදී සිවිල් වැසියන් ඝාතනය වුණු කාරණාව. දැන් ඒ අතරතුරේදී මානුෂීය සටනේදී අපි මාධ්‍යයතන විදිහට අපි දැක්කා ජනතාව කොහොමද බේරගන්නේ යුද හමුදාව විසින් කියලා. මා කැමති මේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වුණ ආකාරයත්, එහි තොරතුරු ලෝකයට සහ ලංකාව පුරාම බෙදාහැරි ආකාරයත් පිළිබඳව දැනගන්න.
ලෝකය මේ යුද්ධ දිහා බැලුවේ විශේෂයෙන්ම යුරෝපීය සහ සුදු ජාතික රටවල් වෙනත් කෝණකින්. මේක මානුෂික මෙහෙයුමක් හැටියට අපි සැලකුවේ මේක ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක තියෙන සටනක් නිසා, දෙමළ ජාතිකයන් සමග තියෙන සටනක් හැටියට නෙමෙයි. හැබැයි මානුෂීය පැත්ත ගැන එහෙම නැත්නම් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කතා කරපු කිසිම කෙනෙක් ප්‍රභාකරන් කරගෙන ගිය මිනිස් සංහාරය, අහිංසක ජීවිත, කුඩා දරුවන්, ගැබිණි මව්වරුන්, සාමාන්‍ය ජනතාව පූජකවරුන් ඝාතනය කිරීමේ පිළිබඳ කිසිම කෙනෙක් කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ප්‍රභාකරන්ගේ කණ්ඩායමෙන් හමුදාවෙන් කවුරු හරි මිය ගියා නම් ඒ මිය ගිය හැම කෙනෙක්ම මිය ගියේ ඔවුන් අත අවියායුධ දරාගෙන ඉන්න අවස්ථාවට. ඉතින් මේකේ ලොකු කොටස් දෙකක වෙනසක් තිබ්බා. හැබැයි මේ මානුෂික මෙහෙයුම කරනකොට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ ඌමනාය පාසන් අවශ්‍යතා සියල්ලක්ම දැන රජය අවධානය යොමු කරා. මම උදාහරණයක් හැටියට ගන්නවා, නැගෙනහිර ප්‍රදේශය නැත්නම් තොප්පිගල ප්‍රදේශය, සාම්පූර් ප්‍රදේශය අපි අත්පත් කරගත්තාම මේක යුද්ධයක් තියෙනවා තාමත් නැගෙනහිර මේවා කියලා බැලුවේ නැහැ. මේ ප්‍රදේශ සංවර්ධනය කරගෙන ගියා. නැගෙනහිර උදානය, එතකොට උතුරු වසන්තය, මේ වගේ නොයේ ව්‍යාපාර පටන් ගත්තා. එක පැත්තකින් යුද්ධය අවසන් වෙනවා, අනිත් පැත්තෙන් සංවර්ධනය කරගෙන යනවා. මේ යුද හමුදාව යන පිටිපස්සෙන් සංවර්ධනයක් ගියා. සාම්පූර් වලට අවුරුදු 50කට පස්සේ විදුලිය ලබා දෙන්න පුළුවන් වුණා දවස් කීපකින් සාම්පූර් විජාත් කරගෙන. ඉතින් මේ වැඩ කටයුතු කරගෙන යනකොට දිලුක්ෂි අපිට මානුෂික මෙහෙයුම කියන වචනේ පරිසමාර්ථයෙන් අපිට මෙහා වෙන්න පුළුවන්. මොකද මේ ජනතාව මුදාගත් අවස්ථාවේදී කොළඹ තරුපහේ හෝටල් වලින් කෑම ලෑස්ති කරලා, ඒ කියන්නේ ලක්ෂ 3කට කෑම දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අපි ගුවන් මගින් ඒ අයට කෑම දෙන වැඩපිළිවෙලක් පවා ඇති කරා. ඒ අයව බඩගින්නේ තියන්නේ නැතුව. ඉතින් මේ වගේ වැඩපිළිවෙළවල් අපි රාශියක් කරේ මේ මානුෂික පැත්ත හිතලා. ඒකින්දයි අපි මානුෂික මෙහෙයුමක් කියලා මේක නම් කරේ. එක පැත්තකින් අපි ත්‍රස්තවාදීන් එක්ක සටන් කරනවා, අනිත් පැත්තෙන් අපි ත්‍රස්තවාදීන්ට බේස් යවනවා. ඒ කියන්නේ අපි දැනගෙන හිටියා දිසාපතිවරුන්ට යවන බේත් වර්ග, දිසාපතිවරුන්ට යවන ආහාර ද්‍රව්‍ය මේ ත්‍රස්තවාදීන් හොරකම් කරනවා කියලා. නමුත් එහෙම කියලා කිසිම දවසක රජය ඒ යවන දේවල් නැවැත්තුවේ නැහැ. ඉතින් ඒ වගේ එක කාලෙකදී එකයි කිව්වේ අපට විරුද්ධව වැඩ කරන, අපට විරුද්ධව සටන් කරන ත්‍රස්තවාදියාට අවශ්‍ය ආහාර සහ බේත් ද්‍රව්‍ය පවා අපි යවන්න මූලික වුණා. ඉතින් මං හිතනවා ශ්‍රී ලාංකීය ජාතිය හැම වෙලාවෙම උණු වෙන හදවතක් තියෙන හන්ද මේ තත්ත්වය ඇති වුණා. මෙන්න මේ හේතුව හින්දා තමයි දිලුක්ෂි මේක මානසික මෙහෙයුමක් වුණේ. මේ මානසික මෙහෙයුම අනිවාර්යයෙන්ම මානසික පැත්තෙන් බලපු මෙහෙයුමක්.
දැන් ඒ කාලේ තවත් විශේෂිත කතාබහක් තිබුණා. මේක මේ තාමත් අපිට ඇහෙන කතාබහක්. බොහෝ විදේශීය රටවල් රාජ්‍ය තාන්ත්‍රික විදිහට යම් යම් බලපෑම් එල්ල කළා කියලා මේ යුද්ධයේ අවසාන කාලයේදී මේක ජයග්‍රහණය කරා යන ගමන නවත්වන්න. මා කැමති උහුලගල්ල මහතා, කවුද මේ ඇත්තටම විදේශීය වශයෙන් බලපෑම් කළේ? මොන රටවල්ද? මොන විදේශීය රාජ්‍ය නොවන සංගම්ද? එතකොට මොන තානාපති කාර්යාලද? අපිට කියන්න පුළුවන්ද ඔබට?
අපිට ඒක ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන් දිලක්ෂි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට ඒ කාලේ වෙනකොටම නෝර්වේජියාව මේකට මැදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කරා. ඔවුන් එල්ටීටී ත්‍රස්තවාදීන් සමගත් රජය සමගත් මැදිහත්කරුවා හැටියට තමයි හිටියේ. දැන් මේගොල්ලන්ගේ අදහසක් තිබ්බ විශේෂයෙන්ම මේ 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 බටහිර රටවල් වල ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිම රජයකට බෑ, කිසිම රටකට බෑ කියන එකත්. මේ නෝර්වේජියානු මැදිහත්කරුවා තමයි අපේ ඉස්සල්ලාම ජනාධිපතිතුමාට කිව්වේ මේ යුද්ධය කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ, ඒක හින්දා මේක ඒ ආයට අවශ්‍ය දේවල් දීලා මේක ඉවරයක් කරමු කියලා.
ඒ කියන්නේ ඔබ කියන්නේ මේ එරික් සොල්හයිම්?
එරික් සොල්හයිම් තමයි මේ යෝජනාව ඉස්සල්ලාම ගෙනාවේ. ජනාධිපතිතුමා කෝ මගේ රට වෙනුවෙන් මම පිළිහි හිටිනවා, කිසිම වෙලාවක රට පාවා දෙන්න ලෑස්ති නෑ. ප්‍රභාකරන් වගේම සටන්කාමියෙක් තමයි මම. ඔහු කැලේ ඉඳගෙන උතුරේ සටන් කරනවා වගේම මම දකුණේ සටන් කරලා මේ ජනාධිපති තනතුරට පත් වෙන කෙනෙක්. ඒ හින්දා මම කිසිම ආකාරයකින් මේ පාවා දීම කරන්නේ කියන එක ඔහුට පැහැදිලිව කිව්වා. ඒතකොට ඒ අපට ඉස්සෙල්ලාම ආපු බලපෑම තමයි නෝර්වේජියාවෙන් ආවේ. ඔය වගේ තත්ත්වයක් ඇති වෙලා අවසාන මාසයේ ඇතුළත එනකොට මේක ජයග්‍රහණය කරන එක පිළිපෙළ යන තත්ත්වයකදී ඉංගලන්තේ සහ ප්‍රංශේ විදේශීය ලේකම්වරු දෙන්න ලංකාවට ඇවිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා කිව්වා මේ යුද්ධේ දැන් මෙතනින් නවත්තන්න. ඒ වෙනකොට දිලක්ෂි අපේ ජයග්‍රහණේ තේනවා. නමුත් ඒගොල්ලොන්ගේ බලපෑමක් ගෙනාවා. ඒගොල්ලෝ පෞද්ගලිකව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා ඉල්ලීම කරපු අවස්ථාවේ ජනාධිපතිතුමා කිව්වා මගේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කරුණාකරලා ඇඟිලි ගහන්න එපා, මම මේ සත්‍ය ජයග්‍රහණය කරන්නේ ත්‍රස්තවාදීන්ට පරාජය කරන්න මිසක් වෙන කටයුත්තකට නෙමෙයි, එම නිසා මගේ රටට බලපෑම් ඇති කරන්න එන්න එපා කියලා මේ රාජ්‍ය දෙකටම කිව්වා. ඉතින් ඒ වෙලාවේ යුරෝපයත් ඇමරිකාවත් ඒ වගේම මේ විශේෂයෙන්ම එංගලන්තේ සහ ප්‍රංශේ වගේ රටවල් වලින් ජනාධිපතිතුමාට ඒ බලපෑම ආවා. නමුත් ජයග්‍රහණය කරාට පස්සේ දැන් අවුරුදු 7කට පස්සේ වුණත් මේ චෝදනා ගේන්නේ මේ වගේ රටවල්. මේ රටවල් වලට විශාල ප්‍රශ්නයක් තිබ්බා. ලෝකයේ පිළිගත් බලවත් රටවල් වලට ඔවුන්ගේ රටේ ත්‍රස්තවාදයක් අවසන් කරන්න බැරි වුණ, යුද්ධයක් අවසන් කළා සාමය ගෙනල්ලා නැවත සංවර්ධනයක් කරන්න බැරි වුණ කටයුත්ත ජනාධිපතිතුමා කරායේ කියන හින්දා තමයි ඔහුට විරුද්ධව මේ කටයුත්ත අරන් ගියේ. විශේෂයෙන්ම බටහිර රටවල් වලට, ওই නෝර්වේජියාව වගේ රටවල් වලට අවශ්‍යතාවයක් තිබ්බා මේ රට දෙකඩ කරන්න. එහෙමත් නැත්නම් වෙනත් රාජ්‍යයක් ඇති කරන්න. ඔවුන්ට ලොකු උමනාවක් තිබ්බා ජනාධිපතිතුමාව මේ ජයග්‍රහණයෙන් ඉවත් කරගන්න.
අපි දන්නවා කාලයත් එක්කම බොහෝ දෑ වෙනස් වෙනවා. යුද්ධයත් කාලයත් එක්කම අවසානයක් දක්වා ගියා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ විවිධාකාරයෙන් දේශපාලනික පෙරළි සිදු වුණා. ඒ නිසා අපි ඔබට කාරුණිකව කියනවා, මේක ඇත්තටම යම් කිසි වූ දේශපාලනික සාකච්ඡාවක් හෝ දේශපාලනික තන්ත්‍රයක් ඉහළට එසවා තැබීම හෝ මේ කිසිම දෙයක් නෙමෙයි අපේ පරමාර්ථය. මොන දේශපාලන පක්ෂයේ බලයේ හිටියත් සැමගේම වගකීම් වෙලා තිබුණේ ඒකීය ශ්‍රී ලංකාවක් ඇති කරලීම. පොදු ජනතාව විදිහට හැමෝගේම බලාපොරොත්තු තිබුණේ කොයි දේශපාලන පක්ෂයෙන් හෝ ඒකීය රාජ්‍යයක් දැකීම. ඉතින් ඒ නිසා ඒ කාලේ සේනාධිනායකයා විදිහට කටයුතු කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා, යුද හමුදාපතිවරයා සරත් ෆොන්සේකා මහතා, නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතා, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා, සිවිල් ආරක්ෂක බලකා ඒ ප්‍රධානී සරත් වීරසේකර මහතා, මේ සියලුම ප්‍රධානීන් අපි අද වගේ දවසක ගෞරව සම්ප්‍රයුක්තව සිහිපත් කළ යුතු පුද්ගලයින්. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සම්බන්ධ වුණා යුද්ධයට, අතපය අහිමි වුණා, ආබාධිත තත්ත්වයට පත් වුණා, ජීවිත නැති වුණා. මේ සියලුම ආකාරයෙන් අපේ මාතෘභූමිය ඒකීය රාජ්‍යයක් කරන්නට වෙරදරපු සියලුම පුද්ගලයන්ට අපි පොදුවේ ශ්‍රී ලාංකිකයන් විදිහට ණය ගැති ඔවුන්ව සිහිපත් කළ යුතු හොඳම අවස්ථාවක් මෙයයි. ඒ නිසා ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා, මම ඔබතුමාගේ අවසාන වශයෙන් දැනගන්නට කැමැති අවසන් සටනට සම්බන්ධ වුණු විශේෂයෙන් නායකත්ව ලබා දුන්න පුද්ගලයන් කිහිප දෙනෙක් ඔබට මේ අවස්ථාවේදී මතක් කරන්න පුළුවන්ද?
ඔව්, මම හිතනවා මගේ උත්තරේ කෙටි කරන්න අවශ්‍ය ඉඳලා මම අතිගරු ජනාධිපතිතුමා ඉඳලා ඔබ මේ නම් කරපු ආය නැවත වරක් නම් කරන්න යන්නේ. ඊට අමතරව මේකෙදී ජෙනරල් වරුන් කීප දෙනෙක් අපි මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, චාඩි ගාල්ලගේ ශවීන්ද්‍ර සිල්වා, මේ වගේ මේ නොයෙක් ආකාරයට සටනට උර දුන්නා අය. ඒ වගේම හමුදාවේ හිටපු නායකයන් සම්පූර්ණ කාලය තුළදී හමුදාවට නායකත්වය දුන්න හැම කෙනෙක්ම මේ අවස්ථාව මතක් කරන්න ඕන. මොකද ඔවුන් ඔවුන්ගේ ජීවිත කැපවීම, ඒ වගේම පහළ තනතුරේ සිට ඉහළ තනතුර දක්වා ජීවිත පූජා කරපු රණවිරුවන්, කැප කරපු නායකයන්, ඒ වගේම මේකෙදී මියගිය සාමාන්‍ය ජනතාව, මේ අයගේ මේ මස් සුඩින් තමයි අපි මේ ජයග්‍රහණය ලැබුවේ. මේ ජයග්‍රහණය කිසිම ආකාරයකින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග හෝ බෞද්ධ, කතෝලික, හින්දු කියන කිසිම කෙනෙකුට තනි අයිතියක් නැහැ. මේක අපේ රටේ ජීවත් වෙන සාමකාමී සියලු ජනතාවගේ එකමුතු ජයග්‍රහණයක්. ඉතින් මම හිතනවා අපේ රටේ සංවර්ධනය ආපස්සට ඇදපු මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවෙන්න මේක පූජා කරපු ජීවිත අර ඔබ කිව්වාගේ ආබාධිත වුණ අය සහ මේකට සහභාගී වෙන හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනය, මුළු රටේම ප්‍රාර්ථනය, නැවත වරක් මෙවැනි තත්ත්වයක් මේ ශ්‍රී ලංකාවට ඇති නොවී සාමකාමී ජනතාව හැටියට අපට ජීවත් වෙන්න පුළුවන්. ජනතාවගේ ඌමනාවට, ජනතාවගේ අභිලාෂයට ඕනම නායකයෙක් තෝරගන්න පුළුවන්. ඒ ඕනම නායකයෙක් යටතේ සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන එක තමයි අපේ ප්‍රාර්ථනය සහ මේ වෙලාව අපට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.
ඒ වගේම අපි ඔබටත් ස්තුතිය පළ කළ යුතුයි ලක්ෂ්මන් හුළුගල්ල මහතා, ඔබත් එහි කොටස් කරුවෙක්. මේ සියලුම දේවල් යාවත්කාලීන කරමින්, තොරතුරු සම්පාදනය කරමින් ඔබ කරපු ඒ කාර්යයත් අපි මෙහිදී අමතක කළ යුතු නැහැ. විශාල කාර්යයක් ඔබත් සිදු කළේ. ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායම ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු. අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියට. ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී යුදමේ වශයෙන් පරාජය කිරීමේ ඒ ජයග්‍රහණයේ සමරණ මේ වගේ කාලවකවානුවක එහි මතක සටහන්, එයට කැපවුණු පුද්ගලයන් පිළිබඳව නැවතත් ආවර්ජනය කරන්නට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ආයුබෝවන් ලක්ෂ්මන් හුළුගල්ල මහතාට.
ආයුබෝවන් දිලක්ෂි, ඔබට සුබ දවසක් වේවා.
හොඳයි, අපි එහෙමනම් මේ ආවර්ජනය නිමාවටපත් කරන්නේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට සම්බන්ධ වුණු දසදහස් සංඛ්‍යාත සිබලුන්ට උපහාරයක් වශයෙන් මේ ගීතය පුද කරමින්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.